ගරු අලවතවල ඇමතිතුමා ඔබතුමාට විනාඩි 5යි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඔබතුමාට බොහොමත්ම විශ්සිතයි. ඒ වගේම ඔබතුමාට සුබපතනවා. ඔබතුමා ඊයේ දිනේ නියෝජ්‍ය කතානායකවර හැටියට වැඩ බාරගත්තා. ඒ වගේම ඔබතුමාගේ කටයුතු සාර්ථක වෙන්න කියලා සුබපතනවා. විශේෂයෙන්ම සුරාබදු ආඥාපන සම්බන්ධයෙන් කතා කිරීමේදී අපේ සේමසිංහ මන්ත්‍රීතුමා කිව්වා, එතුමා අන්තිමට අවසන් කරපු තැනින් පටන් ගන්න කැමති. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට විවාදයකට එන්න කියලා මංගල සමීර ඇමතිතුමා කිව්වාම එතුමා කවදාවත් එන්නේ නැහැ, දෙන්නම අහසට පොළොව වගේ කියලා කිව්වා. ඒක ඇත්ත. මට මතකයි 2005 ජනාධිපතිවන් වෙලාවෙත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමාට විවාදයකට එන්න කිව්වම එතුමා ආවේ නැහැ. ඒ ආසර පොළොව හා සමානයි කියපු කතාව ඇත්ත. මොකද මංගල සමරීර ඇමතිතුමා කවදාවත් මේ රටේ ජනතා මුදල් මංකොල්ල කාපු පුජ්‍යලෙක් නෙමෙයි. ඒ නිසා අපි පැහැදිලිව කියන ඔබතුමා සත්‍ය ප්‍රකාශ කරා. ඉතින් විශේෂයෙන්ම මේ අවස්ථාවේදී මතක් කරන්න ඕනි, සුරාබදු පනත ගැන කතා කිරීමේදී අපේ රටේ ජනතාව විශේෂයෙන්ම මත්පැන් පානය කිරීම අතින් ඉතාමත් ඉහළ තැනක ඉන්නවා. අපි කවුරුත් විශේෂම අපි බෞද්ධ රටක් හැටියට විශේෂම අපි කවුරුත් මේ සුරාපැන් සම්බන්ධයෙන් මහජන නියෝත්‍ය හැටියට මේ ප්‍රමාණය වැඩිවීම සම්බන්ධයෙන් අපි කවුරු සතුට වෙන්නේ නැහැ. නමුත් මම එක කාරණයක් මතක් කරන්න කැමැති. සුරාපදු සුරාව පානය කරනවා වැඩි කියලා අපිට මේ බදු වැඩි කරලා විතරක් මේ සමාජයේ ඒ සුරාවෙන් තොර සමාජයක් කරන්න අපිට හැකි වෙන්නේ නැහැ. ඒ නිසා ගරු අමාත්‍යතුමනි, මම ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා, අපි විටින් විට කීප වතාවක් අපි සුරා මත්පැන්වල බදු වැඩි කරලා තියෙනවා. මේක අපේ සමාජයේ පහළ පන්තියේ එහෙම නැත්නම් එදිනදා වැඩ කටයුතු කරන කම්කරුවන්ට අද බලපාලා තියෙනවා තමන්ගේ ආර්ථිකයට. ඒ නිසා ගරු ඇමතිතුමනි, මේ සම්බන්ධයෙන් අපි ඉතාමත් සාධාරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න ඕනේ. මම මුලින් කිව්වා වගේ අපි කැමති වෙන්නේ නැහැ රටේ ජනතාව මත්පැන් පානය කිරීම ඉහළ යනවට. නමුත් ඒ සඳහා වෙනත් ක්‍රියාමාර්ග අපි ගන්න ඕනේ. ඒ සඳහා නොයෙකුත් ක්‍රියාමාර්ග ගණනාවක් රජයක් හැටියට අරගෙන තියෙනවා. ඒ වගේම සමාජයක් හැටියට අපි ඒ සම්බන්ධයෙන් ඒකේ තියෙන ආධිනව සම්බන්ධයෙන් අපි දැනුවත් වෙන්න ඕනේ. එහෙම නැතුව අපි බදු ප්‍රමාණය සරින් සැරේ සෑම ආයවැයකින්ම ඉහළ දැමීම තුළ අද වෙලා තියෙන්නේ අනිකුත් විශේෂයෙන්ම නීතියානුකූල නොවන මත්පැන් සඳහා අද අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා සමාජය තුළ. ඒක සඳහා ඉල්ලුමක් ඇවිල්ලා තියෙනවා. ඒක ගැන අපි විශේෂයෙන්ම නීතියානුකූල මත්පැන් සම්බන්ධයෙන් ජනතාවට විශේෂයෙන් මේ පාවිච්චි කරන උදවියට අසාධාරණයක් නොවන ආකාරයෙන් කටයුතු කරන්න ඕන කියන එක මම මේ වෙලාවේ මතක් කරනවා. ඒ වගේම ඔබතුමා පහුගිය ආයවැය යෝජනාව තුළ සැරානුව මත්පැන්වල සැරානුව බදු අය කිරීමට ගත් තීන්දුව ඉතාමත් වැදගත්. මොකද සැර වැඩි වෙන්න තමයි සෞඛ්‍ය පැත්තෙන් ප්‍රශ්න ඇති වෙන්නේ. ඉතින් ඒ නිසා ඒ සැරානුව බදු අය කර ගැනීම සම්බන්ධයෙන් අපේ සතුට ප්‍රකාශ කරනවා. ඒ වගේම මේ සම්බන්ධයෙන් මතක් කරන්න ඕන, අපි සංචාරක ව්‍යාපාරය සම්බන්ධයෙන් අපේ රටේ අපි ඉස්සරහට බලාපොරොත්තු ගණනාවක් තියෙන රටක්. ඒ නිසා අපි සංචාරකයන් සඳහා ක්‍රියාත්මක කරන ආයතනවල කටයුතු ඒ සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ හෝටල්, ඒ වගේම සමාජ ශාලා, ඒ වැනි ආයතනවලට මේ අපි දාලා තියෙන නීති රෙගුලාසි අපි ලිහිල් කිරීමක් කරලා අපි ඒ සංචාරක ව්‍යාපාරය සඳහා මේ අංශයෙන් අපි සහයෝගයක් ලබා දෙන්න ඕන කියන එකත් මම මතක් කරනවා. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕනි, මේ සම්බන්ධයෙන් කතා කිරීමේදී අපේ රජයේ පැමිණුණාට පස්සේ විශේෂයෙන්ම සුරාබදු සම්බන්ධයෙන් කතා කිරීමේදී අපේ මන්ත්‍රීතුමා සේමසිංහ මන්දෝ එළියට ගිහිල්ලා, නමුත් මම මතක් කරන්න ඕනේ, එතුමා කිව්වා අද මේ රජයේ බදු මුදල් වැඩි කරගෙන තියෙනවා කියලා. අපි ඇත්තටම පැහැදිලිව කියන අපි බදු මුදල් වැඩි කරගෙන තියෙනවා. විශේෂයෙන්ම සුරාබදු සම්බන්ධයෙන් ගත්තොත් 2014 වර්ධනය, ඒ කියන්නේ 2014 සුරාබදු එකතු කිරීම 11%කින් තමයි අපි ආණ්ඩුව ගන්න ඉස්සලා වර්ධනයක් තිබුණේ. නමුත් අපි 50.3% 2015 වෙනකොට වර්ෂය වෙනකොට අපි වර්ධනය කරලා තියෙනවා. මේකට හේතුව තමයි මහින්ද රාජපක්ෂ රජේ කාලේ මේ එතනෝල් ව්‍යාපාරයේ විශේෂයෙන්ම එතනෝල් රෙගුහරා ගෙන්වීමේදී විශාල බදු වංචාවක් සිදු වුණා. එහෙමනම් අද ඒ වංචාව කීප දෙනෙකුට එතනෝල් ව්‍යාපාරය තුළින් හරියම්බ කරගන්න දෙන්නේ නැතුව අපි රජයේ ආදායම හැටියට අපි ඒක අය කර ගැනීම නිසා තමයි මේ ප්‍රමාණය අපිට වැඩි කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ. බිලියන් වශයෙන් ගත්තොත් විශාල ප්‍රමාණයක්. ඒ නිසා මෙවැනි කටයුතු ගණනාවක් ක්‍රියාත්මක කරපු නිසා තමයි අද අපිට පුළුවන් වුණේ කීප දෙනෙක් අතරට ගිය මුදල් එදා මත්පැන් සම්බන්ධයෙන් ඉරපු කීප දෙනෙක් අතරට ගිය මුදල් රජයක් හැටියට රජයට අය කරගැනීමේ අවස්ථාව අද අපිට උදා වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේ පනත සම්බන්ධයෙන් කතා කිරීමේදී නීති විරෝධී මත්පැන් සම්බන්ධයෙන් අපි විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ. කරු ඇමතිතුමාගේ අවධානය යොමු කරනවා. මේ වෙන විට සමහර උසාවියෝලින් සමහර ප්‍රදේශවල උසාවියෝලින් පොලිසියෙන් නඩු පැවරීමේදී යම් යම් බාධා කටයුතු ගණනාවක් ඇවිල්ලා තියෙනවා. මේක දිගින් දිගට ගියොත් මේක ඉතාමත් අපහසු සත්වයකට පත් වෙනවා. මොකද පොලිසිය තමයි ආසන්නම ස්ථානේ. ඒ වගේම මේ සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් තියෙන ආයතනේ. ඒ නිසා සුරාපද දෙපාර්තමේන්තුවට සෑම කෙනෙකුටම නඩු පැවරීම සඳහා මං හිතන පොලිසිය තරම් පහසුකම් අඩුයි. ඒ නිසා පොලිසියට ඒ තියෙන නීතිමය තත්ත්වය අපි අයින් කරලා පොලිසියට නඩු පැවරීමේ හැකියාව ලබා දෙන නීති වෙනස් කිරීමක් අපි කරලා හරි ඒ කටයුතු අපි කරන්න ඕනේ කියන එක මම ඇමතිතුමාට මතක් කරනවා. විශේෂයෙන්ම සුරාබදු සම්බන්ධයෙන් කතා කිරීමේදී අපි කාන්තාවන් සම්බන්ධයෙන් නොයෙකුත් නීති රීති අපි ඇති කරලා තියෙනවා. ඉතින් මේකෙදි මම පැහැදිලිවම කියන්න ඕනේ අද ලෝකයේ තියෙන නීති රීති අනුව ඒ වගේම කාන්තාවන්ට අසාධාරණයක් වෙනවා නම් තමන් රැකියාව කරන ස්ථානයේ තමන්ට රැකියාව අහිමි වෙනවා නම් මේක අසාධාරණයක්. මෙන්න මේ පිළිබඳව අපි කල්පනා කරලා බලලා මොකද අපි කාන්තාව කියලා නෑ අද පිරිමි කාන්තාව මේ සියලු දෙනාම ජීවත් වීම සඳහා රැකියා කරනවා. එහෙමනම් මේ රැකියා කිරීමේදී යම් යම් ස්ථානවල විශේෂම හෝටල්වල රැකියා කිරීමේදී ඒ අයට රැකියාව අහිමි වෙනවා නම් අපි ගේන නීති රීති වලින් මේක විශාල අසාධාරණයක්. අපි එක පැත්තකින් කාන්තාවන්ගේ අයිතිවාසිකම් ගැන කතා කරනවා අනිත් පැත්තෙන් කාන්තාවන්ගේ රැකියා අහිමි කරන්න අපි කටයුතු කරනවා නම් අපි ඒක ඉතාමත් අහිතකර තත්ත්වයක් කියන එක මම මේ අවස්ථාවෙන් මතක් කරන්න ඕනි. එදා කාන්තාවන්ගෙන් අයිතිවාසිකම් සම්බන්ධයෙන්ුත් අපි මේ වෙලාවේ අපි කතා කරනවා. ඒ වගේම එවැනි නීති රීති තුලින් ඒ කාන්තාවන්ගේ රැකියාවලට බලපෑමක් ඇති කරනවා. ඒ පිළිබඳවත් අපේ කනගාටුව ප්‍රකාශ කරනවා. විශේෂයෙන්ම මතක් කරන අගමැතිතුමා ගැන මතක් කර අපේ සේමසිංහ මන්ත්‍රීතුමා අගමැතිතුමා පිළිතුරු දීම සම්බන්ධයෙන් ඔව් ආගන්න තනතුරු අවශ්‍ය වෙන ආගන්නකෝ. එතකොට එයා කිව්වා මේ පිළිතුරු දීම සම්බන්ධයෙන් එක කාරණයක් විතරක් මතක් කරා. එතකොට මම මතක් කරන්න ඕනේ අගමැතිතුමා පැහැදිලිවම පිළිතුරු දුන්නා. දැන් මේ වෙනකොට පසුගිය රජයේ උදයංග වීරතුංග මිග් ගනුදෙනු සම්බන්ධයෙන් විශාල වංචාවක් කළාද හැංගිලා ඉන්නවා. අද ඒකත් කතා කරන්න. මොකද එකක් විතරක් කතා කරන්න. ඉතින් ඒ විතරක් නෙමෙයි ඇමරිකාවේ තානාපති වික්‍රම වීරසූරිය අර තමුන්නාන්සේලක රජේ තමුන්නාන්සේලගේ නායකින්ගේ ඥාතීන් අද එයත් අද හැංගිලා ඉන්නවා රටවල් වල. ඒ නිසා අපි එකක් දෙයක් නෙමෙයි පහුගිය රජේ කරත් මේ රජේ කරත් වැරද්ද නම් වැරද්ද මන්ත්‍රීතුමා. තරුණ මන්ත්‍රීවරයෙක් කැඩීර ඔබතුමා එකක් විතරක් ගැන කතා කරන්න එපා. විශේෂයෙන්ම මේ කාරණා සියල්ලම ගැන කතා කරන්න කියලා මම කියන්නේ. විශේෂයෙන්ම අපේ රජේ ඕරණ හොරුද අලුත් හොරුද කියලා නෑ.
සියලු
හොරුන්ට අවශ්‍ය විදිහට නීතිය ක්‍රියාත්මක කරන්න අවශ්‍ය
නියෝජ්‍ය කතාන්තුමනේ මම කියපු කාරණාව විකෘති කළා තමයි දැන් මේ ඇමතිතුමා කතා කරේ. අගමැතිතුමා ආපු හින්දා වෙන්නේ නැති මම
කියන්නේ ඒක පොයින්ට් ඔෆ් ඕඩර් එකක් නෙමෙයි. ඔබ
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ කිසිම විකෘති කිරීමක් කරේ නැහැ. මෙයා කියපු කාරණේ කිව්වේ ගරු නියෝජ්‍ය කතානායකතුම විකෘති කිරීමක් කරේ නැහැ. මෙයා එක එක්කෙනෙක් ගැන විතරක් කතා කරා. අගමැතිතුමා ප්‍රශ්න තුනකට උත්තර දුන්නා. එහෙමනම් ඒ හුරුත්තරු මේ හුරුත්තරු ඔබතුමාට මේ අලුත්තරු පරණවරු කියලා මේ වෙන් කරන්න බෑ. ඒ නිසා මම කියනවා තරුණ මන්ත්‍රීවරයෙක් ඇඩියට කතා කරනවා නම් සියලුම හුරු ගැන කතා කරන්න.
ඔබ ප්ලීස් ඔබතුමා පොයින්ට් ඔෆ් ඕඩර් කියන්න.
අරු නියෝජ්‍ය කතානායකතුමනි මම බාධා කිරීමක් නෙවෙයි කරන්නේ. මම කියපු කාරණාව විකෘති කරනවා නම් ඒක පැහැදිලි කිරීමේ අයිතියක් මට දෙන්න ඕනේ ඔබතුමා.
ඒක පොයින්ට් ඔෆ් ඕඩර් ගන්න නෙවෙයි.
ඔබතුමා
අවසන් කරන කර මම
කිව්වේ විකෘති කිරීමක් නැහැ.
ගරු ඇමතිතුමා
ඔබතුමා
නෑ ඔබතුමා ඒ චෝදනාව
නියෝජ්‍ය කතානායකතුමනි
ඒ චෝදනාව
බොරු චෝදනා කරන්නේවා මේ ළමයේ කවදාවත් ඇදිරෙන්නේවා.
අවසන් කරන්න.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම විකෘති කිරීමක් කරේ නැහැ. මෙතුමා එක දෙයක් විතරයි කිව්වේ. අගමැතිතුමා ප්‍රශ්න තුනකට උත්තර දුන්නා. ඔබතුමාට පරණ හොරු නෙමෙයිද? ඒ හොරු නෙමෙයිද? නිකන් බොරු ආකාරය නෙමෙයි.
අවසන් කරන්න.
එයා එක්කෙනෙක් ගැන විතරයි කතා කරේ. අගමැතිතුමා ප්‍රශ්න තුනකට උත්තර දුන්නා. හොරු පරණත් එකයි අලුත් අයත් එකයි. හොරු නම් හොරු ඔබතුමා නිකන් එක්කෙනෙක් ගැන විතරයි කතා කරේ. එහෙනම් ගරු නියෝජ්‍ය කතානායකතුමා ගරු
ඇමතිතුමා ඔබතුමායි කාලය අවසానයි. කරුණාකර අවසන්.
ඔබතුමාට බොහොමත්ම ස්තුතියි. මම කතා කරේ මේ තරුණ මන්ත්‍රියෙක් හැටියට මෙතුමාට හොරු පරණත් එකයි අලුත් අයත් එකයි. හොරු නම් හොරු හැටියට කතා කරන තමුන්නාංශේ තරුණ මන්ත්‍රියෙක් හැටියට කියන එකයි මම මතක් කරේ.
ගරු දිලීප් වේදාරක්ෂක ඇමතිතුමා ඔබතුමාට විනාඩි 5යි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඔබතුමාට මම ප්‍රථමයෙන්ම ස්තුතිවන්ත වෙනවා, මේ සුබපතනවා ඔබතුමා අපේ මේ තනතුරේ ඊදින වැඩ බාර ගැනීම ගැන. විශේෂයෙන්ම අද සුරාබදු ආඥා පන්තයේ යටතේ නීති රීති සංශෝධනය කරන අවස්ථාවේ සංශෝධනයට මම යමක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි ඉදිරිපත් කරන්න තියෙන්නේ මේ අපේ සුරාබදු දෙපාර්තමේන්තුවෙන් 2017 දොළොස්වැනි මහලේ තංගල්ලේ ශ්‍රී පුත් රෙස්ටුරන්ට් එකේ බියර් බෝතල් දෙකක් පිටර විකුණනයි කියලා සුරාබදු දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට අරගෙන ඒකට සුරාබදු දෙපාර්තමේන්තුවෙන් රුපියල් 253,000 දඩයක් ගෙවන්න නියම කරලා තිබුණා. ඒ රෙස්ටුරන්ට් එකේ සුරාබදු මේ බියර් බෝතල් දෙකක් පිටට විකුණනයි කියලා රුපියල් 253,500. ඉතින් මෙවැනි මුදලක් දැනගහන මම ගරු ඇමතුමාට එයාත් එක්ක ඇවිල්ලා කතා කරලා ඉදිරිපත් කරාම එතුමා කිව්වා මේක කමිටුවෙන් ගත් තීරණයක් කියලා. මම ගරු ඇමතුමාට මම කියන්න කැමතියි, මේ සංචාරක ව්‍යාපාරයේ දකුණේ ක්‍රියාත්මක වෙන මොහොතේ අපේ රටට ආර්ථික විශාල ආර්ථික උත්පාදන කරන අමාත්‍යාංශය තමයි සංචාරක ව්‍යාපාරය. ඒ සංචාරක ව්‍යාපාරයේ ගරු අපේ අගමැතිතුමා හෝම් ස්ටේට් කියලා දකුණ සංචාර ව්‍යාපාරයේ කුඩා මිනිහ නංවන්න කුඩා ව්‍යාපාරිකයා නංවන්න විශාල වැඩපිළිවෙලක් සංචාරක ව්‍යාපාර තුලින් කරනවා. ඉතින් මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න නම් මෙවැනි ආකාරයෙන් මෙවැනි දඩ ගැහිලි මෙවැනි මේවා සංශෝධනය කරන්න ඕන. ඔබතුමාගෙන් මම ඉල්ලීමක් කරා එදා මේක අඩු කරන්න. ඔබතුමා කෝක මේ කමිටි තීරණයක් කියලා කමිටු ඉදිරිපත් කරලා යම් මුදලක් අඩු කරලා වාරික වශයෙන් ගෙවන්න සරසලා දුන්නා. නමුත් ඒ ඔබතුමා කිව්වා නිලධාරීන් ගත්ත තීරණයක් කියලා. නිලධාරීන් ගන්න තීරණ ඔබතුමා හොයලා බලන්න මේ රටේ සමාජයේ ජනතාවට, ඒ වගේම අපේ ව්‍යාපාරිකයන්ට, සාමාන්‍ය ව්‍යාපාරිකයන්ට මේක විශාල ප්‍රශ්නයක්. බියර් බෝතල් දෙකක් පිටට විකුණනයි කියලා 253,000කට වැඩි මිදලක් දඩයක් අය කිරීම ගැන අපි මේ වෙලාවටදී ඔබතුමා එක සංශෝධනය කරලා මේ අපේ සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න ඔබතුමාගේ අතහිත දෙන්නේ කියලා මම ඉල්ලීමක් කරනවා. ඒ වගේම තමයි පහුගිය දවස්වල තවත් ප්‍රශ්නයක්. රැකව රුක්මන් කියන පුද්ගලයාගේ රෙස්ටුරන්ට් එකට බියර් ලාන පැනලා. කොහෙන්ද පැනලා තියෙන්නේ? කොළඹ ජනාධිපති විමර්ශන ඒකකේ. කොහොමද කියලා තියෙන්නේ? පෙස්සමක් ගැහුවයි කියලා, කොළඹින් උපදෙස් දීලායි කියලා ඇවිල්ලා මේ බියර් අරලා. මේ දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල සංචාර කලාපයක්. මේක බියර් පොලිසියෙන් ඇවිල්ලා එනවා, තුරාබදුවකින් එනවා, ගාල් කඩාපයින් හමුදාවෙන් එනවා, තවත් වැඩලීන් වලින් එනවා. ඉතින් මේ විදිහට කොහොමද මේ සංචාරක ව්‍යාපාරය දියුණු කරන්නේ? ඒ බන්දුල රත්නාය කියන ඒ රෙස්ටුරන්ට් අයිතිකාරයා අසරණ තත්ත්වයට පත් වෙලා ඉන්නේ. ඒ මනුස්සයා රුපියල් 253,000 වාරික වශයෙන් ගෙවන්න ඔබතුමා හරි ගස්සලා දුන්නා. ඒ නිසා ඔබතුමාගෙන් මම ඉල්ලීමක් කරන්නේ මේ සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න දකුණේ මේ සුරාබදු දෙපාර්තමේන්තුවෙන් කොළඹින් එන වැටලීම්, ගාල්ලෙන් එන වැටලීම්, හම්බන්තොටින් එන වැටලීම්, තංගල්ලෙන් එන වැටලීම් මේ වඩනකොට මේ ඔක්කොම දඩ මුදල් උසාවි වල යන ඒ දඩ මුදල් විශාල මුදලක් ගෙවන්න වෙනවා. මේක හරි අසාධාරණයක්. මේ සංචාර ව්‍යාපාර දියුණුවට රුකුලක් වන්නේ නැහැ කියන එක ඔබතුමා කතා කරලා ඒ තීරණයක් ගන්නයි කියලා මම ඉල්ලීමක් කරනවා. ඒ වගේම තමයි මම ඉල්ලීමක් කරනවා දැන් මේ සුරා මිල වැඩි කිරීම ගැන. රටබීම ඔබතුමා වැඩි කරත් ඒක රටබීම බොන්නේ මේ රටේ ඉන්න සුපිරි පළන්තියේ ජනතාව. මධ්‍යම පන්තියේ ජනතාවටත් එහා සමාන බීම තියෙනවා. නමුත් රටවට ඉන්න දීවර කර්මාන්තය කරන මූදත් එක රළබට කරන දීවරයා, ඒ වගේම වතුකරේ සීතලේ තේ දානවා කම්කරුවා, ඒ වගේම වැඩ කරන කම්කරුවා, සියලුම කම්කරුවෝ, සියලුම වතුකරේ ඉන්න ජනතාව, සියලුම දීවර ජනතාව තමන්ගේ වේශ මහන්සිය නිවාගන් ඔය ගල්ලරක්කු තමයි පාවිච්චි කරන්නේ. මම ඉල්ලීමක් කරන්නේ රට බීම වලින් මිල වැඩි කරත් වැඩි කරලා ඒ රටේ ජනතාව පරිහරණය කරන ඒ ගල්ලරක්කු බෝතලේ මිල අඩු කරන්නයි කියලා මම ඔබතුමාගෙන් කාරුණික ඉල්ලීමක් කරනවා.
තව විනාඩියක් ඔබතුමාට තියෙනවා.
හරි, විනාඩියක්ද? සමස්ත ජනතාව වෙනුවෙන්, සමස්ත දීවර ගොවි කම්කරු සියලුම ජනතාව වෙනුවෙන් ඒ ඉල්ලීම මම ඉල්ලීමක් කරනවා. ඒ ඉල්ලීම කරමින් ඔබතුමාට මේ සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න මේ ශක්තිය ධෛර්යය අපට ලබා දෙන්න අපේ ජනතාවට සහනය ලබා දෙන්න කියලා මම ඔබතුමාගේ ඉල්ලීමක් කරනවා. ස්තුතියි.
බොහොම ස්තුතියි. ගරු කාංචන විජේසේකර මහත්මතුමා ඔබ පාට විනාඩි 11යි.
ගරු නියෝජක තනතුමේ කාදර් මස්තන් මන්තුමාගේ ඉතුරු වෙලාව
නෑ නෑ ගරු මන්තුතුමා අපිට කාලේ අද වමා වෙලා පටන් ගන්න නිසා ප්‍රශ්න
නෑ එතුමා විනාඩි 15න් 7ක් ශෙහන් මන්තුමාට දුන්නේ 8ක් මට ගන්න කියලා කිව්වේ
නෑ අපිට තියෙන ගැටලුව කාලයේ පිටපත් ප්‍රශ්නක් තියෙනවා
විනාඩි 3ක් හරි දෙන්න ගරු නියෝජක තනතුමනි ගරු නියෝජක තනතුමනි අද දවසේ විශේෂම සුරාබදු ආඥා පනතේ සංශෝධන කීපයක් පිළිබඳ ඒ පනත ඉදිරිපත් වෙලා තියෙන වෙලාවේ ඒ පිළිබඳව අදහස් කීපයක් ඉදිරිපත් කිරීම ලැබීම ගැන සතුටු වෙනවා විශේෂයෙන්ම අපේ දිස්ත්‍රික්කයේ නියෝජනය කරන අමාත්‍යතුමා මුදල් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන කාලෙක මම හිතනවා එතුමාගේ අවධානයට මේ කරුණු කාරණා පිළිබඳව එතුමාගේ අවධානය යොමු කරලා ඒ පිළිබඳව කටයුතු කරයි කියලා විශේෂයෙන්ම කරුණ නියෝජ්‍ය කතානායකතුමනි පහුගිය සති කීපයකට පෙර විශේෂ මාතර දිස්ත්‍රික්කයේ මිරිස්ස වෙරළ කලාපය කේන්ද්‍ර කරගනිමින් ප්‍රවෘත්ති ගණනාවක් මාධ්‍ය තුල අපි දැක්කා. අපි දැක්කා මාධ්‍ය තුලින් වාර්තා වෙලා තියෙනවා අනවසර ඉදිකිරීම ඉවත් කිරීම එබැගින්ම අනවසරව පවත්වාගෙන යන සුරාබදු බලපත්‍ර නොමැති ආයතන ගණනාවක් ඉවත් කිරීම වෙනුවෙන් රජයේ විසින් යම්කිසි ක්‍රියාමාර්ගයක් ගන්නවා. දැන් මීට සති 3කට ඉස්සලා ගරු නියෝජ්‍ය කතානායකතුමනි මිරිස්ස වෙරළේ තියෙන අවුරුදු ගණනාවක් කටයුතු කරගෙන ගිය ආපනශාලා එවැගේම සංචාර කර්මාන්තයේ අවුරුදු ගණනාවක් යෙදලා හිටපු බොහෝ ආයතන එක දවසින් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ගත්ත නියෝගයක් තීන්දුවක් අනුව අද මිරිස්ස වෙරළ කලාපයේම අද සුණු විසුණු තත්ත්වයට පත් කළා තියෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ රටේ සංචාරක කර්මාන්තයට දැවැන්ත ශක්තියක් උනේ මිරිස්ස වැනි සංචාරක කලාප. අපි දැක්කා යුද්ධයක් පැවති සමයේ මේ රටේ ආදායම් මාර්ග අඩු වෙලා යන කාලෙක මිරිස්ස හික්කඩුව උණවටුන එවැගේම තංගල්ල වෙරළ තීරය පාසිකුඩා අරුගම්බේ මෙවැනි කල්පිටිය මෙවැනි වෙරළ කලාප තුල තමයි ලංකාවේ ජීවත් වෙච්ච දේශීය කර්මාන්තකරුවන් තමන්ගේ දේශීය කර්මාන්තේ ගොඩනගාගෙන ඒ වෙනුවෙන් විශාල ශක්තියක් මේ රටේ ජාතික ආදායමට ලබා දුන්නා. මේ බොහෝ ආයතනවල විවිධ අවස්ථාවලදී ගැටලු පැනගිච්ච අවස්ථා තියෙනවා. අපිට මතකයි අපේ රාජ්‍යයේ කාලෙත් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව මැදිහත් වෙලා යම්කිසි ආකාරයක නීති විරෝධී කියන මතේ මත ඉවත් කරන්න ගොඩනැගිලි ගණනාවක් ලකුණු කරලා තිබුණා. නමුත් අපිට එදා දවසේ මැදිහත් වෙන්න පුළුවන් වුණා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා දැනුවත් කරලා ඔවුන්ට අවශ්‍ය සහනයක් සහන කාලයක් ලබා දීලා නිසි ආකාරයකට ඒක සංචාර කර්මාන්තයට බලපාන්න නැති වෙන විදියට ඒ කටයුතු කරන්න පුළුවන්කම තිබුණා. නමුත් මීට සති 3කට ඉස්සෙල්ලා මිරිස්ස වෙරළ කලාපයේ ගොඩනැගිලි 23ක් පැය 6ක කාලයක් තුල සුණු විසුණු කළ දමලා අද සංචාර කර්මාන්තයේ මිරිස්ස කලාපෙන් අවුරුදු 3කට ඈත් කළා තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. අද මේ මුළු කලාපෙම සුනාමියෙන් පසුව මිරිස්ස දිස් වූ ආකාරයටම තමයි අද දවසෙත් මිරිස්ස කලාපය අද දකින්න ලැබෙන්නේ. මේ කලාපේ තියෙන බොහෝ ස්ථාන නීති විරෝධී කියලා කඩල ඉවත් කරලා ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේක මාධ්‍යනුත් වැරදි මතයක් දුන්නා. මේ අනවසර ඉඩම්වල රජයේ ඉඩම්වල ගොඩනගලා තියෙන ගොඩනැගිලි තමයි මේ ඉවත් කළා තියෙන්නේ කියලා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ ඉවත් කරපු 23ම රජයේ ඉඩම්වල තියෙන ගොඩනැගිලි නෙවෙයි පෞද්ගලික ඔප්පු තියෙන ඉඩම්වල තියෙන ගොඩනැගිලි. ඒ වගේම මේ 23ෙන් 20ක් වෙනුවෙන් ඔවුන්ට අවශ්‍ය ව්‍යාපාර ලියාපදිංචිය ඒ වගේම ප්‍රාදේශ සභාවේ අවශ්‍ය ලිඛිත ඒ බලපත්‍රය මේ සියල්ල ලබාගෙන තමයි පහුගිය අවුරුදු 20ක කාලය තුල මේ කටයුත්ත සංචාර කර්මාන්තේ මේ කටයුත්ත ඉදලා තිබුණේ. නමුත් අපි දන්නෝ සුරාබදු බලපත්‍රයක් ලබා ගැනීම වෙනුවෙන් විවිධ අවශ්‍යතා සපුරන්න තියෙනවා. දැන් සමහරලාට කියනවා වන් ස්ටොප් කියන ඒ ආයතනයට එන්න කියලා මේ සියලු කාර්ය කරන්න. සමහරලාට වන් ස්ටොප් වලට ගියාට පස්සේ වෙන්නේ එතනින් ෆුල් ස්ටොප් එක තියන්න සිද්ධ වෙලා තියෙනවා. වන් ස්ටොප් යනවා නම් අවුරුදු 20ක්වත් බලන් ඉන්න වෙනවා. ඒ සියලු කාරණා සම්පූර්ණ ගන්න. සමහරලාට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විරුද්ධ වෙනවා නම් ප්‍රාදේශ සභාවේ අනුමැතිය දුන්නත් ඒ වගේම සංචාරක ආයතනවල අනුමැතිය ලබා දුන්නත් සුරාබදු දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා දුන්නත් එක ආයතනයක තියෙන ගැටලුවක් නිසා එක ආයතනයක තියෙන කබැඳිල්ලක් නිසා සමහරලාට මුළු සංචාරක ව්‍යාපාරෙම කඩාවැටෙන අවස්ථා බවට පත් වෙලා තියෙනවා. එනිසා මම ඉල්ලීමක් කරනවා විශේෂයෙන්ම ගරු මුදල් ඇමතුමාගෙන් දිස්ත්‍රික්කයේ නියෝජනය කරන ඇමතිවරයෙක් හැටියට මේ පිළිබඳ අවධානය යොමු කරලා ඒ සිදුවෙච්ච අසාධාරණ නිවැරදි කරන්නත් ඒ වගේම මේ අසාධාරණ සිද්ධ වෙන උණ වටුන තංගල්ල ඒ වගේම ගල්කිස්ස මෙවැනි වෙරළ තීරණ වලත් ඒ කටයුත්ත නිවැරදි ආකාරයෙන් කරන්නත් ඔවුන්ට අසාධාරණයක් නොවන ආකාරයෙන් කරන්නත් කියන ඉල්ලීම කරනවා. ඒ වගේම මම වැඩි කාලයක් නැති නිසා කරු නියෝජ්‍ය කතානායකතුමනි මුදල් ඇමතුමා උදේ ඉඳලා අවස්ථා ගණනාවක අපේ රජයෙන් සිදුවෙච්ච අඩුපාඩු ගැන කතා කරා. දැන් කරු නියෝජ්‍ය කතානායකතුමනි අපි දැක්ක පහුගිය දවස්වල වෙළඳ දැන්වීමක් දාලා තියෙනවා මහින්ද රාජපක්ෂ රජයට වැඩිය අඩු මුදලට තමයි මේ ආණ්ඩුව තෙල් මිල මේ ජනතාවට ලබා දෙන්නේ කියලා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම සභාගත කරනවා මේ පාර්ලිමේන්තු පර්යේෂණ ආයතනයෙන් ලබාගත් දත්ත. ගරු නියෝජ්‍ය කතානායකතුමනි 2014 අවුරුද්දේ ජනවාරි මාසයේ බොරතල් බැරල් එකකට අපේ ආණ්ඩුව ඩොලර් 94.762ක මුදලක් ගෙව්වා. පෙබරවාරි මාසයේ ඩොලර් 100.782ක මුදලක් ගෙව්වා. මාර්තු මාසයේ 100.780ක මුදලක් ගෙව්වා. ඒක ඔක්තෝබර් මාසෙ වෙනකොට ඩොලර් බැරල් එකකට ඩොලර් 84.740ක මුදලක් අපේ ආණ්ඩුවේ අවසාන කාලෙදී අපි බොරතෙල් බැරලයක් වෙනුවෙන් ගෙව්වා. අද දවසෙත් මේ ආණ්ඩුවට ගෙවන්න සිද්ධ වෙලා තියෙන්නේ ඩොලර් 70කට අඩු ප්‍රමාණයක් කියන එක අපි වෙලා මතක් කරනවා. ඒ නිසා 2015 ජනවාරි මාසේ ඔක්තෝබර් මාසේ තිබුණු 84.740ට තිබුණු ඩොලර් බොරතෙල් බැරල් එක මිල 2015 ජනවාරි මාසෙ වෙනකොට ඇමරිකාන් ඩොලර් 47.722කට අඩු වුණේ මේ ආණ්ඩුව පාලනය කරන කාලේ. ඒ නිසා මේ ආණ්ඩුවට වාසියක් ලැබුණා. මේ ආණ්ඩුවට වාසියක් ලැබුණා මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ඩොලර් 100ට එහාට ගිහිලා තිබුණු බොරතෙල් බැරල් එක මිල රුපියල් 40 ඩොලර් 44 අඩු වීම නිසා මේ ආණ්ඩුවට අවුරුදු 3කදී ඩොලර් බිලියන 5ක ඉතුරුක් මේ රටට කරන්න සිද්ධ වුණා. පුළුවන්කම ලැබුණා. ඒ වගේම තමයි ඒ අඩු කිරීම නිසා අපි විශේෂයෙන්ම අපි දැක්කා මම හිතන රාජ්‍ය අමාත්‍යතුමා ඉන්න මේ වෙලාවේ අපි දැක්කා දැන්වීමක් දාලා තියෙන මුදල් අමාත්‍යංශයෙන් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ බොරතෙල් මිල ඒ වගේම මේ ආණ්ඩුවේ බොරතෙල් මිල ඒ ආණ්ඩුවේ ඩීසල් මිල පෙට්‍රල් මිල මේ ආණ්ඩුවේ ඩීසල් මිල පෙට්‍රල් මිල ගරු අමාත්‍යතුමනි මම ඔබෙන් ඉල්ලීමක් කරනවා මේක නිවැරදි කරන්න දෙසැම්බර් මාසයේ වෙනකට තිබුණ මැතිවරණ මාසයක් දෙසැම්බර් මාසෙත් බොරතෙල් බැරල් එක මිල තිබුණේ ඩොලර් 59.729යි මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ මැතිවරණ දන වේලාවේ ඔක්තෝබර් මාසයේ 84.740ට තිබුණේ බොරතෙල් බැරල් එක මිල. ඒ නිසා ඔබතුමන්ලගේ ආණ්ඩුව බාරගත්තට පස්සේ තමයි ජනවාරි මාසේ තමයි මේක ඩොලර් එක බැරල් එක ඩොලර් 47.722කට අඩු වුණේ. ඒ නිසා ඒ නිවැරදි කිරීම කළ යුතුයි මුදල් අමාත්‍යංශ විසින්. මේ වෙලාවේ අර ගොබෙල්ස් න්‍යාය ගැන කතා කරා මංගල සමරේ රැමතුමා. මම හිතනවා මේ ගොබෙල්ස් න්‍යායද මේ ක්‍රියාත්මක කරන්න හදන්නේ මුදල් අමාත්‍යංශ දැන්වීම තුලින් අද විශාල මුදලක් කැට කරලා අද බලනවා මේ ජනතාව අතරට වැරදි කරුණු වැරදි අවබෝධයක් ලබා දීලා අද මතයක් නිර්මාණය කරන්න හදනවා 2014 ආණ්ඩුවේ තිබුණේ මීටත් වැඩිය අවදානම් තත්ත්වයක කියලා. අද ගරුක නියෝජ්‍ය කතානායකතුමනි අපි 2017 මුදල් වාර්තා අපිට ලැබිලා තියෙනවා. ඒ මුදල් වාර්තාවේ පැහැදිලිව තියෙනවා ඔබතුමන්ලාට පුළුවන්කම තියෙන ඕනනම් වෙනස් කරන්න ඔබතුමා බාධා කරන්න එපා. ගරු මන්ත්‍රීතුමාමයි කතා විරවස කතා කරගන්න ඕන තරම් ඔබතුමාට මම මොනවත් කිව්වේ නැහනේ. ඔබතුමා වාඩිලා කතා කරගෙන ඉන්න.
මොකද පොයින්ට් ඔෆ් ඕඩර් එක?
ඔබතුමා
මේ එතුමාගෙන් අහන්නේ ඔබතුමා මේ පාර්ලිමේන්තුවේ කියනවා
ගරු නියෝජ්‍ය කතානායකතුමනි අද මේ සංඛ්‍යාලේඛන අනුව මහ බැංකුවේ වාර්තාව කියවලා බැලුවා නම් ඕන පුද්ගලයෙකුට තේරෙනවා 2014 අවුරුද්දේ තත්ත්වෙත් 2017 අවුරුද්දේ තත්ත්වෙත්. ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ රටේ නිදහසෙන් පස්සේ ඉතිහාසයේ දෙදාස් පහ අවුරුද්දේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රට බාර ගන්න අවස්ථාව වෙනකන් මේ රටේ ණය බර රුපියල් බිලියන 2222යි. ඒ 2222 ඉඳලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රට බාර දෙනකොට මේ රටේ සමස්ත ණය බර රුපියල් බිලියන 7391යි. ඒ 7391 මේ අවුරුදු 3ක කාලය තුළ ජනවාරි මාස වෙනකොට ගරු නියෝජ්‍ය කතානායකතුමනි වැඩි වෙලා තියෙනවා 10400 දක්වා රුපියල් බිලියන 10400 දක්වා වැඩිලා තියෙනවා. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ අවුරුදු 9ක ගත්ත ණය මුදලෙන් 35%ක මුදලක් මේ අවුරුදු 3 තුළ මේ යහපාලන ආණ්ඩුව අරගෙන තිනවා කියන එක අපි නෙවෙයි කියන්නේ ඔබතුමන්ලගේ සංඛ්‍යාලේඛන. ඔබතුමන්ලගේ සංඛ්‍යාලේඛනෙන් එක ඔබතුමන්ට බලා ගන්න පුළුවන්. මේක දලදේශයේ නිෂ්පාදක ප්‍රතිශතයක් හැටියට කියන්න පුළුවන් ගරු මන්ත්‍රීතුමා. ඔබතුමන්ලට කියවලා බලන්න පුළුවන්. ඔබතුමන්ලට අද කටක් කරලා කියන්න පුළුවන් කමක් නැහැ. මේ රටේ ණය බර අඩු වෙලා තියෙනවා, බදු බර අඩු වෙලා තියෙනවා කියලා. ඔබතුමන් පුළුවන් නම් ගමේ ගිහිල්ලා එක කියන්න අභියෝග කරනවා, එහෙම කරන්න පුළුවන්ද කියලා. ඔබතුමන්ලට අද ගමේ පාරක් ගන්න බහින්න බෑ. එළියට ඇවිල්ලා ඔබතුමා අපිට කියන දේවල් අපි දන්නවා.
ඔබතුමා නියෝජ්‍ය කතානායක ඡන්ද වේලාවෙත් මග ඇරින් හිටියේ අපි දන්නවා ඔබතුමා එළියට අවිලා කිව්වා මම දන්නවා ඔබතුමාගේ ආර්ථික ශක්තිමත් වෙලා ඇති අර මහා විශාල ගොඩනැගිලි ගහලා ඇති ඔබතුමා මම දන්නවා එහෙම වෙලා ඇති නමුත් නමුත් අර ජනතාවගේ ජීවන මට්ටම ඉහළ නංගන ක්‍රියාදාමයක් ඔබතුමා කළ නැතුව ඇති ඒ නිසා ඔබතුමාලගේ මොන ආකාරයෙන් කිව්වත් ඔබතුමාලා මොන සංඛ්‍යාලේඛන කිව්වත් අද මහා බැංකුවේ වාර්තා වලින් මම කාගේවත් නමක් කිව්වේ නැහැ ගරු නියෝජ්‍ය කතානායකතුමනි
එනෝ ගරු නියෝජ්‍ය
කතානායකතුමනි
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මෙතුමා ඉතාම පට්ට බල් බොරුවක් කිව්වා මේ කියන සංඛ්‍යාලේඛනවත් පට්ට බල් බොරුවක් මට මම
පාසල හොඳම පාසල
ගරු නියෝජ්‍ය කතානායකතුමනි දැන් මේ
පොයින්ට් වෝට් එකක් නෙවෙයි
ගරු නියෝජ්‍ය කතානායකතුමනි
මෙතුමා කතා කරන්නේ
අද ආර්ථික දර්ශක ගත්තම අද මේ රටේ ආර්ථික දර්ශක ගත්තම ගරු රාජ්‍යමතුමනි අද 2014 අවුරුද්දේ ආර්ථික වර්ධන වේගය 7.4 ට තිබුණු රට අද 4ට අඩු වෙලා තියෙනවා ගරු කතානායකතුමනි නියෝජ්‍ය 3.4යි උද්දමනයේ 3.35 ඉඳලා 8 දක්වා 8න් එහාටද වර්ධනය වෙලා තියෙනවා මොන සංඛ්‍යාලේඛන ගත්තත් අද ඇමරිකානු ඩොලර් එක මේ ආණ්ඩුව මොකද කිව්වේ මේ ආණ්ඩුව බලයට පත් වෙනවා කියලා ජාත්‍යන්තර සම්බන්ධකම් තියෙනවා ඩොලර් එක මිල ස්ථාවර වෙනවා රුපියල් එක මිල ස්ථාවර බවට පත් කරනවා 133යි ගරු නියෝජ්‍ය කතානායකතුමනි ජනවාරි මාසේ 8 වෙනිදා මේ රටේ ඇමරිකානු ඩොලර් එක මිල අද 159.60යි
අද විනාඩියයි තියෙන්නේ
මම විනාඩියක් දෙන්න විනාඩි දෙකක් දෙන්න ගරු නියෝජ්‍ය කතානායකතුමනි එනිසා අද මොන සංඛ්‍යාලේඛන හැටියට කිව්වත් අද ඔබතුමන්ලා අද උගුලක වැටලා ඉන්නේ මේ ආණ්ඩුව බලයට පත් වෙන වෙලාවේ අපි දැක්ක මෛත්‍රී පාලනයක් ස්ථාවර රටක් කියලා ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරා දින 100 වැඩ පිළිවෙල ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරා ආර්ථික ලේඛන 13ක් ඉදිරිපත් කළා තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි දැක්ක හිටපු මුදල් ඇමතුමා කතා කළා හාත්පසින්ම වෙනත් දෙයක් කිව්වා මුදල් ඇමතුමාගේ ප්‍රකාශයට විරුද්ධ දෙයක් දැන් මුදල් ඇමතුමා කතා කළා කිව්වා හිටපු මුදල් ඇමතිවරයෙක් හැටියට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට අභියෝග කරනවා කියලා විවාදයකට මම එතුමාට කියනවා පළමුවෙන්ම හිටපු මුදල් ඇමතුමා රවි කරුණානායක ඇමතුමත් එක්ක විවාදයක් කරලා එතුමන්ලා ඉන්න එතුමන්ලා දෙන්න කියන සංඛ්‍යාලේඛනවල පරස්පර භාවයක් තියෙනවා අද විවිධ ආයතන වලින් විවිධ රාජ්‍ය වලින් දවා දෙන කොන්දේසි නිසා IMF එකෙන් කොන්දේසි දාලා තියෙනවා අපි දැක්ක අර්ජුන මහේන්ද්‍රන් හිටපු මහ බැංකුව අධිපතිවරයා ඒ වගේම හිටපු මුදල් ඇමතිවරයා රවි කරුණානායක ඇමතුමා ඒ අත්සන් කරපු ලේඛන නිසා අද දවසේ විවිධ දේවල් අද සිද්ධ කරන්න සිද්ධලා තියෙනවා රාජ්‍ය ආයතන විකුණමින් යනවා අද පෞද්ගලීකරණයට අද ඉඩ තියෙනවා අද මේ රටේ සියලු ක්ෂේත්‍ර අද කඩාගෙන බිඳ දාලා තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඒ නිසා අපි ඔබෙන් ඉල්ලීමක් කරනවා අද මේ මොන පනත් ඉදිරිපත් කරත් වැඩක් වෙන්නේ නැහැ මොන දේ මේ පාර්ලිමේන්තුවට ගෙනත් වෙන්නේ නැහැ ඔබතුමන්ලට ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් නැහැ මේ රටේ ඉතුරු වෙච්ච මුදල තෙල් මිලෙන් පමණක් ඉතුරු වෙච්ච ඩොලර් බිලියන 5ක මුදල අපි කල්පනා කරලා බැලුවම ඒ ආනයන වියදමෙන් අඩු වෙන ඩොලර් බිලියන 5ක් හැබැයි අපේ අප අද ආනයනෙන් අඩු වෙන්න ඕන ප්‍රමාණය ඩොලර් බිලියන 5ක් වුණාට අද අපේ ආනයනේ ඊටත් වැඩියහට ඩොලර් බිලියන 9කින් වැඩිලා තියෙනවා 2014 හා සංසන්දනය කරද්දී මේ රටේ බදුබර ගරු නියෝජ්‍ය කතානායකතුමනි 2014 අවුරුද්දේ තිබුණු බදුබරට වැඩිය 2018 අවුරුද්දේ බලාපොරොත්තු වෙන සංඛ්‍යාව 3 ගුණයකින් වැඩිලා තිනෝ බදුබර ඔබතුමන් අපේක්ෂිත කරන ප්‍රමාණය ඒ නිසා මම මීට වැඩිය කාලය ගන්න විශේෂයෙන්ම මේ ආණ්ඩුවේ අවුරුදු 3ක මුදල් ඇමතිවරු දෙන්නෙක් කටයුතු කරා රාජ්‍ය ප්‍රතිපත්ති ගණනාවක් ක්‍රියාත්මක වෙනවා විවිධ අමාත්‍යංශ යටතේ තියෙනවා මේ රටේ එක පැත්තකින් ආර්ථික කඩාවැටෙනා වගේම දූෂණයෙන් ඉහළ ගිය රටක් බවට පත් වෙලා තියෙනවා විශේෂයෙන්ම ට්‍රාන්ස්පරන්සි ආයතනය අපි දැක්ක පොලිස් ප්‍රතුමත් කියලා තියෙනවා දූෂණයෙන් ඉහළම රටක් බවට පත් වෙලා තියෙනවා කියලා ඒ නිසා මේ සියලු දේට වග කියන්න ඕන මහා බැංකු වංචාව ඇතුළු සියලු දූෂණ වංචා වෙනුවෙන් ඒ වෙනුවෙන් අපේ ආණ්ඩුව තුළ අපි ගන්න පුළුවන් ඉහළම ක්‍රියාමාර්ගය ගන්නවා කියන එකත් මතක් කරමින් ඔබතුමාට ස්තුතිවන්ත වෙමි
මම නිහඬව ගරු අනුර සිද්ධි ජයරත්න මන්ත්‍රීතුමා ඔබතුමාගේ විනාඩි 4යි
ගරු නියෝජ්‍ය කතානායකතුමනි පළමුවෙන්ම ඔබතුමාට සුබ පතනවා නියෝජ්‍ය කතානායකතුමා හැටියට අද පළමු වතාවට ඔබතුමා මූලාසනයට ඇවිල්ලා මේ සභාව මෙහෙවීම ගැන ඒ වගේම අද සුරාබදු ආඥා පනතේ විධි විධාන කීපයක් පැවරීම වෙනුවෙන් පැවැත්වෙන මෙම විවාදය මෙතෙන්දි විශේෂයෙන්ම අපි සඳහන් කරන්න ඕන අද විශේෂයෙන්ම අපේ ප්‍රදේශයේ මේ සුරාබදු ගැන කතා කරනකොට නීති විරෝධී මත්පැන් ගැන මොකද නීති විරෝධී මත්පැන් වැඩි වෙමින් පවතිනවා ගරු මුදල් ඇමතුමා දන්නවා අපි අවස්ථා කීපයකදී අපේ කණ්ඩායම් රැස්වීම වල පවා අපේ ප්‍රදේශයේ නීති විරෝධී මත්පැන් වැඩිවීම ගැන කතා කරලා තියෙනවා. එතකොට මේක පසුගිය කාලේ අපි දැක්කා, විශේෂයෙන් ලංකාවේ මහේස්ත්‍රාත් අධිකරණ තුනක සිදුවෙච්ච අඩුපාඩුකම් නිසා මේ වැඩි වුණා. විශේෂයෙන් පොළොන්නර දිස්ත්‍රික්කයේ හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණ යටතේ පොලිස් බල ප්‍රදේශ පහක මේ මත්පැන් වැඩිවීම සිද්ධ වුණා. මොකද පොලිසිය ගෙනියන නඩු අරන් මහේස්ත්‍රාත්තුමාට දෙනකොට මේ නඩු ප්‍රතික්ෂේප කරා. එහි වගකීම් පැවරුණේ සුරාබදු දෙපාර්තමේන්තුවට. හැබැයි සුරාබදු දෙපාර්තමේන්තුවෙන් මේ කටයුත්ත නිසියාකාරව සිද්ධ වුණේ නැහැ. ඒට අපි හොයලා බලනකොට එහි තියෙන සම්පත් ප්‍රමාණය, සුරාබදු දෙපාර්තමේන්තුව දැන් පොළොන්නරුව වගේ දිස්ත්‍රික්කයක ගත්තොත් ඒ දිස්ත්‍රික්කයේ තියෙන නිලධාරි ප්‍රමාණය, සම්පත් ප්‍රමාණය ඉතාම අඩු තත්ත්වයක පවතින. ඒක නිසා අපේ ප්‍රදේශයේ ගම්බද ප්‍රදේශ හැටියට මේ ප්‍රදේශයේ දුප්පත්කම වැඩි වෙනවා හොර සුරා නිසා. ඉතින් මම අද විශේෂයෙන්ම කතා කරන්න ගත්තේ ඒ නිසා, මොකද අපි ගම්බද පළාත්වල ඉන්න මන්ත්‍රීවරු හැටියට මේ ප්‍රශ්නේ අපිට දැනෙනවා. දුප්පත්කම වැඩි වෙනවා, අපරාධ වැඩි වෙනවා. මොකද නීතියානුකූල මත්පැන් වලට වැඩියෙන් මේ නීති විරෝධී මත්පැන් වලට ජනතාව යොමු වෙනවා වැඩි. මං ගරු ඇමැත්තුමාගෙන් ඉල්ලනවා මේකට අවශ්‍ය කටයුතු ඔබතුමාට සුරාබදු දෙපාර්තමේන්තුව ඔබතුමා යටතේ පවතින නිසා අවශ්‍ය කටයුතු යොදන්න කියලා විශේෂයෙන්. ඊළඟට පොලිසියෙත් ප්‍රශ්න තියෙනවා. දැන් සමහර පොලිසිය නිලධාරි සම්බන්ධ වෙලා, සමහර පොලිසිය දැන් මේ ප්‍රදේශයේ අපි දන්නවා පොලිස් නිලධාරි සම්බන්ධ වෙලා මේ කටයුත්ත කරනවා, පොලිස් නිලධාරි උදව් කරන අවස්ථාත් තියෙනවා.
ඔබතුමා අවසන් කරන්න ඕන දැන්
කාලේ අවසන්. ඒ වගේ දේවල් විශේෂයෙන්ම සිද්ධ වෙනවා. ඉතින් ඒක නිසා විශේෂයෙන්ම මම මේ ගැන අවධානයක් යොමු කරන්න කියලා ඉල්ලනවා. ඒ වගේම මම සඳහන් කරන්න කැමති අර සේමසිංහ මන්ත්‍රීතුමාගේ කතාවේදී එතුමා විශේෂයෙන්ම ඇඟිල්ල දික් කරලා කිව්වා මේ ගරු මංගල සමරවීර ඇමැතිතුමාටත් මේ හිටපු ජනාධිපතිතුමා ගැනත්, හිටපු ජනාධිපතිතුමා විවාදයකට එන්නේ නැතිලු මංගල සමරවීර ඇමැතිතුමා ගැන. හැබැයි මම සඳහන් කරන්න කැමති මංගල සමරවීර ඇමැතිතුමාත් හිටපු ජනාධිපතිතුමාත් අහසයි පොළොව වගේ කියලා අපි දන්නවා. ඒ කිව්වා, ඒක හරි, ඒ විවාදේ. මොකද හිටපු ජනාධිපතිතුමා තරම් මේ රටේ හොරගම් වලට හොරගම් කරලා නම කැත කරගත්ත රාජ්‍ය නායකයෙක් මේ රටේ ඉතිහාසෙ පහළ වුණේ නැහැ. හැබැයි මංගල සමරවීර ඇමැතිතුමා අපි දන්නවා ඇමැතිවරයෙක් හැටියට එතුමාගේ කීර්ති නාමය එතුමා ආරක්ෂා කරගෙන කටයුතු
කරනවා. ඔබතුමාගේ පොයින්ට් පොඩ් එක වාසි දෙන කරගරු මන්ත්‍රීතුමා පොඩක් ඔබතුමායින්
මේ ගරු සභාවේ ගරු මන්ත්‍රීවරයෙකුගේ චරිතයට කැළල් වෙන ලෙස කතා කිරීමට කිසිම කෙනෙකුට බෑ. ස්ථාවර නියෝග අනුව එනම්
ඒ
සඳහා ගෙනා යුතුයි යෝජනාවක්. එසේ නැතුව මෙසේ කියාගෙන
මන්ත්‍රීතුමා ඒ කාරණේ දිගින් දිගටම සිද්ධ වුණා. අපි ඒක නවත්තා. හරි, ඔබතුමා කතා කරන්න.
හොරකම් කරන හොරාට හොරා කියන්නේ නැතුව වෙන මොකද්ද කියන්නේ?
සෙන්නේ ජාරත්
මන්ත්‍රී කියන්නේ හොරා කියන්නේ නැතුව.
සෙන්නේ ජාරත් මන්ත්‍රී ඔබතුමා මේ කතාව අවසන් කරන්න දැන්.
කියන්නේ හොරාට කියන්නේ හොරා කියලා.
කරුණාකරලා අවසන් කරන්න කතාව.
පක්ෂ හොරා මේ මංගල සමරවීර මැතිතුමා හොරෙක් නෙවෙයි කියන එක.
සෙන්නේ ජාරත් මන්ත්‍රී කරුණාකරලා කතාව අවසන් කරන්න.
මම දන්නවා. ඉතින් දෙන්න සම කරන්න බෑ.
ජයන්ත ජයවීර මන්ත්‍රීතුමා ඉන්නවා. ජයන්ත සමරවීර මන්ත්‍රීතුමා, ගරු හේෂාන් සමා වෙන්න, සන්දීප් සමරසිංහ මන්ත්‍රීතුමා. ඔබතුමාට විනාඩි 4යි තියෙන්නේ.
ගරු නියෝජක කතානායකතුමනි, ඔබතුමාට ප්‍රථමයෙන්ම සුබ පතනවා. මේ ඔබතුමාට මේ පත්වීම ලැබුණ එක ගැන, ඒ වගේම අද මට මේ අවස්ථාව ලබා දුන්න එක ගැන, ඒ වගේම අද මෙම ආඥා පනත දිහා බල්ලා කතා කරනකොට අපි පහුගිය වකමානුව දිහා එහෙම නැත්නම් පසුගිය රජයේ දිහා ඒ ක්‍රියාදාමයන් ගැන පොඩ්ඩක් කතා කරන්න වෙනවා. ඒ මන්ද එදා අපි දැක්කා මත්පැන් විකුණ ආකාරයක් දැක්කා, අවන්හල් කරපු ආකාරයක් දැක්කා. එදා කිසිම බලපත්‍රයක් නැතිව එක එක ප්‍රදේශවල ඒ විදිහට එදා දේශපාලඥයන්ගේ ගැත්තන් මොනවද කරේ ඒ මත්පැන් අලෙවි කරා සෑම තැනම. ඒකේ ඒ ප්‍රශ්නය නිසා තමයි අර මිරිස්ස වගේ ප්‍රදේශවල ඒ වගේ අක්‍රමිතා සිදු වුණේ. ඒ වගේම අපි දකින්න දෙයක් තමයි මේ නියාමනයන් එහෙම නැත්නම් අනපතත් මේ කර්තව්‍යයේදී ඉතා වැදගත්. ඒ මන්ද සෑම දෙයක්ම මත්පැන් අපි අලවි කරනකොට එහෙම නැත්නම් සුරාබදු ඒ පනත ඉතා වැදගත් කියන්නේ මන්ද මේ තුලින් තමයි මත්පැන් භාවිතය කොහොමද වෙන්නේ භාවිතයෙන් ජනතාවට හානියක් වෙනවද මොකද්ද කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙන්නේ. අද ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපේ රටේ ප්‍රශ්නයක් තිබෙනවා. ඒ ප්‍රශ්නේ තමයි මේ අනවසරයෙන් මත්පැන් විකුණන තැන් විශාල ප්‍රමාණයක් සෑම තැනක තිබෙනවා. මේ තුලින් මේ දේට පළවෙනි මේකෙන් අපි දන්නවා ලොකු සමාජීය ප්‍රශ්නයක් අප රට තුළ ඇති වෙලා තිබෙනවා. මේ සමාජ ප්‍රශ්නය නිසා අපි දන්නවාද ගෙවල්වල එහෙම නැත්නම් පවුල්වල විශාල විනාශයක් වීගෙන ගිහින් තිබෙනවා. මේකට හේතුවක් තමයි අපි දන්නවා මත්පැන් භාවිතය සෞඛ්‍යයට අහිත කරයි. හැබැයි මත්පැන්වල මිල මහජන සාමාන්‍ය ජනතාවට බොන්න පුළුවන් මත්පැන්වල මිල විශාල ප්‍රමාණයකින් ඉහළ ගිහින් තිබෙනවා. එම නිසා ඒ අහිංසක ජනතාව එහෙම නැත්නම් ඒ මත්පැන් භාවිත කරන පුද්ගලයන් කුලි වැඩක් හරි කරලා කෙලින්ම අර හොරෙන් විකුණන තැන්වලට ගිහින් ඒ කසිප්පු වැනි දේවල් පාවිච්චි කරන හින්දා විශාල සෞඛ්‍යමය ප්‍රශ්නයකුත් ඇති වෙලා තිබෙනවා. ඒ වගේම කථානායකතුමනි අපි දන්නවා අනික් දේ තමයි මේ කරුණු නිසා අපි දන්න දෙයක් තමයි මේ අහිංසක ජනතාවට මුහුණ පාන්න වෙලා තිබෙන ගැටලු ආර්ථිකමය ගැටලු. මොකද මත්පැන් සුලභ ඒ නීතිමය වශයෙන් තැන්වල නැති නිසා අනික් තැන්වල ගිහින් බලපත්‍ර නැතිවල තැන්වලින් ගන්නකොට විශාල මුදලක් ගෙවන්න වෙලා තිබෙනවා.
ඒ වගේම විනාඩියයි තියෙන්නේ.
හරි, බොහොම ස්තුතියි. සංචාරක ව්‍යාපාරය ගැන අපි කතා කරනකොට නියෝජ කතානායකතුමනි ඒ සංචාරක කලාප අද ශ්‍රී ලංකාව තුල අවුරුදු ගණනාවකට පෙර බිහි කරලා තිබෙන ඒ කලාප තුල මං හිතන්නේ මේ මත්පැන් භාවිතය සහ විකිණීම ලිහිල් කළ යුතුයි. ඒ මොකද ඒ තුල ඒ සංචාරකයන් එන්නේ මේ රටේ ඇවිල්ලා ගමන් කරනකොට ඒ තැන්වල සුලභව පාවිච්චි කරන්න පුළුවන් නම් ඒක මං හිතන්නේ මේ ව්‍යාපාරයට වැදගත්. හැබැයි නියාමනයන් එක්ක ඒ වගේම නීතිමයත් එක්ක ඒ වගේම අනික් දේ තමයි අපි දන්න දෙයක් තමයි අද විශාල කාන්තාව ප්‍රමාණයක් මේ හෝටල් ව්‍යාපාරේ එහෙම නැත්නම් සංචාරක ව්‍යාපාරේ විශේෂම හෝටල් ව්‍යාපාරේ රැකියා කරන විශාල තරුපය හෝටල්වල වෙන්න පුළුවන්. ඒ අය මොකද්ද එතකොට ඒ අයගේ රැකියාවට අද ප්‍රශ්නයක් වෙලා තියෙන මේ කාන්තාවන්ට මත්පැන් අලවි කරන්න බෑ. එහෙම නැත්නම් ඒ පනතෙන් අපි කියන්නේ ඒ එතන ඒ වැඩ කරන අයට නීති අනුකූලව වැඩ කරන ඒ කාන්තාවන්ට ඒ කාර්යභාරය කරන්න යම් කිසි ලිහිල් කිරීමක් විය යුතුයි කියන එක මේ වෙලාව අපි ප්‍රකාශ කරනවා නියෝජ කතානායකතුමනි. නැත්නම් ඒක හරිම අසාධාරණයක් වෙනවා කාන්තා පක්ෂයට. රැකියාවක් කරන්න බැරි තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. ඉතින් මේකට මං හිතන්නේ අපි දන්නවා ගරු මුදල් අමාත්‍යතුමා ඒ අවශ්‍ය ක්‍රියාවලියන් කරයි කියලා. මොකද අපි රටක් ඉදිරියට යනකොට සෑම විටම අපි සියලු දෙනාම කතා කරන දෙයක් තමයි සමාජ සාධාරණයේ පමණක් නෙමේ සමානතාවය. කාන්තාව වේවා එහෙම නැත්නම් පිරිමින් වේවා ඒ ආගමික වශයෙන් අනික් සමාජීය වශයෙන් ඒ සියලු දෙනාටම සාධාරණයක් වෙන්න තමයි අපි සියලු දෙනාම කතා කරන්නේ. ඉතින් ඒතකොට රැකියාවක් කරනකොටත් ඒ සමාජ සාධාරණය වීතුයි කියන දේ කියමින් තමුන්නාන්සේ මට කාලය ලබා දුන්න එකට ස්තුතිවන්ත
වෙමි.
මගේ වචස අපි අවසන් කරනවා.
ගරු කාවේන්ද්‍ර හේෂාන් ජයවර්ධන මහත්මයා ඔබතුමාට විනාඩි 5යි. ගරු නියෝජ්‍ය කතානායකතුමනි ප්‍රථමයෙන්ම මම ඔබතුමාට සුබ පතනවා. ඔබතුමාගේ නව තනතුරට ඒ වගේම මම හිතන්නේ සුදුස්සාට සුදුසු තැන ලැබිලා තියෙනවා. ඒ වගේම අපේ මුදල් ඇමතිතුමා මංගල සමරවීර ගරු ඇමතිතුමා දැවැන්ත සේවයක් මේ රට වෙනුවෙන් ක්‍රියාත්මක කරනවා. නමුත් අපිට ප්‍රථමයෙන් කතා කරපු ඒකාබද්ධ විපක්ෂයේ හිටපු සහෘද මන්ත්‍රීවරුන්ට අමතක වෙලා තිබෙනවා එදා තිබුණු දේශපාලන ක්‍රමවේද. එදා ඔවුන්ගේ හිතයිෂීන්ට දේශපාලන හෙංචයියලට හිතමිත්‍රාදීන්ට ඥාතීන්ට බාර් ලයිසන් දුන්නා. එතනෝල් ලයිසන් දුන්නා. ඒ හරහා මේ රටට දැවැන්ත එතනෝල් කන්දරාවක් ගලාගෙන ආවා. මේ ගෙනාපු එතනෝල් නීතිමය මාර්ගයෙන් නීති විරෝධී මාර්ගයෙන් ගෙනාවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ හරහා මේ රටේ සුවඳ විලවුන් හදනවායි, ඒ සුවඳ විලවුන් හදලා මේවා නැවත වතාවක් අපනයනය කරනවායි කියලා තවත් මාර්ගයක් හදාගත්තා. හැබැයි මේ එතනෝල් ගෙනල්ලා මේ එතනෝල් වලින් කළේ සුවඳ විලවුන් හදපු එක නෙමෙයි. සුවඳ විලවුන් හදන මුවාවෙන් අරක්කු නිෂ්පාදනය ක්‍රියාත්මක කළා. මේ රටේ අට අත්වෙන්න තිබුණු ආදායම කෝටි ගණනාවක් බිලියන ගණනාවක් නැති වුණා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. නමුත් අද වන විට මේ தත්ත්වය වෙනස් වෙලා තියෙනවා. අද වෙනකොට ආණ්ඩුව මෙතනෝල් ගෙන්නන එක අතට අරගෙන නිසි ක්‍රමවේදයකට නිසි පටිපාටියකට ක්‍රියාත්මක කරනවා. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ වෙනකොට අද පොලිසියට අපි බලපෑම් කරන්නේ. අද එදා දේශපාලඥයෝ තමුන්ට ඕන ආකාරයට පොලිසිය නිලධාරීන්ව බය කරගෙන මේ කසිප්පු සහ අනිකුත් නීති විරෝධී මත්පැන් අලෙවි කිරීමටත් ඒවා නිෂ්පාදනය කිරීමටත් පරිසරයක් නිර්මාණය කරලා තිබුණා. අද මේ යහපාල නාණ්ඩුව තුළ ඒ දේ සිද්ධ වෙන්නේ නැහැ. ඒත් එක්කම මම විශ්වාස කරනවා අපේ මුදල් ඇමතුමා යම්කිසි උත්සාහයක දරුවා නිමාඩු දිනවල මත්පැන් අලෙවි කරන්. එහිදී මේ රට තුළ කතිකාවතක් ඇති වුණා. නමුත් නිමාඩු දිනයක් කියලා මේ රටේ අරක්කු බොන එක මත්පැන් බොන එක අඩුවක් වෙනවා අපි දකින්නේ නැහැ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. අද මේ රටේ හෙට දිනේ බාර් වහලා නම් අද පාර පුරාම පෝලිමට අරක්කු ගන්න මිනිස්සු පෝලිමේ ඉන්නවා. ඒ වගේම නීති විරෝධී අරක්කු නීති විරෝධී විදියට විකුණන කසිප්පු වල මිල ඉහළ යනවා ඉල්ලුම වැඩි වෙනවා. ඒත් එක්කම මේ රටට දැවැන්ත ප්‍රශ්නයක් දැන් අත්වෙලා තිබෙන එක දෙයක් තමයි ඉතිහාසයෙන් දැන් තිබුණා. ඒ තමයි මත්ද්‍රව්‍ය මත් උවදුර. ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ වෙනකොට මේ රටට අලුත් මත්ද්‍රව්‍යයක් හඳුන්වා දීලා තියෙනවා. මේක තනිකරම කෙමිකල් එකක්. ඒක තමයි අයිස් කියලා හඳුන්වන්නේ. මේක ඉන්දියාවෙන් එනවා මන්නාරම ප්‍රදේශයෙන් එනවා කියලා අපිට පොලිසියේ නිලධාරීන් කියලා තියෙනවා. ඒ වගේම ලංකාව තුලත් මේ නිෂ්පාදනය කරන්නට පුළුවන් කියන කාරණේ අපිට අහන්න දකින්න ලැබෙනවා. ඒ මේක යම්කිසි ආකාරයක මෙත්ඇම්ෆෙටමින් වගේ ඉතාමත් භයානක මත්ද්‍රව්‍යයක් කියන එක තමයි අපිට දැනගන්න ලැබෙන්නේ. නමුත් මට ආරංචි වෙච්ච විදිහට ගරු කතානායක නියෝජ්‍ය කතානායකතුමනි මෙයට මත්ද්‍රව්‍යයක් හැටියට ලංකාවේ හඳුන්වන්න නීති අද සම්පාදනය කරලා නැහැ. මේ ලොකු ප්‍රශ්නයක් බවට අද පත් වෙලා තියෙනවා. අපේ රටේ ඉන්න අහිංසක තරුණ තරුණියෝ අද මේ මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙමින් පවතිනවා. ඒ පමණක් නෙමෙයි අද පාසල් යන දරුවෝ පෙති කියයි, එහෙම නැත්නම් වෙනත් කුඩු ජාති කියයි මේවට ඇබ්බැහි වෙමින් පවතිනවා. මේකට අපි ආණ්ඩුවක් හැටියට දේශපාලඥයෝ හැටියට අපේ අවධානය මීට වඩා යොමු කරන්නට ඕනේ කියන කාරණේ මම මේ අවස්ථාවේදී මතක් කර දෙනවා. ඒ වගේම ඔබ දන්නවා මේ වෙනකොට ගංජා හැමතැනම අපි නීති විරෝධී විදියට අල්ලනවා ඉන්දියාවෙන් ගේන ගංජත්. නමුත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඇමරිකාව වගේ රටවල් ගත්තාම, ඒ වගේම මේ ඇම්ස්ටර්ඩෑම් ගත්තාම අද මෙඩිකල් මැරවාන කියන එක නීතිගත කරලා තියෙනවා. අද කැන්සර් පේෂන්ලට, ඒ කියන්නේ පිළිකා රෝගීන්ට, ඒ වගේම වේදනාශකයක් හැටියට මෙය ප්‍රමිතිගතව කටයුතු කරනවා. අපිට පුළුවන් නම් අපේ රෝගීන්ට විශේෂයෙන්ම පිටරටට අපනයනය කරන් මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න ඉතාමත් වැදගත් කියන එක මම මේ අවස්ථාවේදී මේ ගරු සභාවට මතක් කර දෙනවා. මොකද ඇමරිකාව අද මේ පිළිබඳව දැවැන්ත විදියට රිසර්ච් කරලා මේ ගැන හොයලා බලලා කටයුතු කරනවා. ඒ වගේම මගේ මිත්‍ර පොළොන් අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා සේමසිංහ මන්ත්‍රීතුමා කිව්වා අපේ මුදල් ඇමතුමයි ඒ වගේම හිටපු ජනාධිපතිතුමයි ආසට පොළොව වගේ කියලා. ආසට පොළොව වගේ තමයි අපේ මුදල් ඇමතුමා හොරකම් කරපු, වංචා කරපු, කප්පම් ගත්ත, ජඩ වැඩ කරපු අයගේ ෆයිල් හංගගෙන ඒ අය ආරක්ෂා කරේ නැහැ. අපේ මුදල් ඇමතුමා මේ රටේ සංවර්ධනයට පැවැත්මට අවශ්‍ය කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක
කරනවා.
ඒක නිසා නියෝජ්‍ය කතානායකතුමනි අපි ආසට පොළොවේ වගේ කියන එක ඉතාමත් පැහැදිලි. ඒ වගේ මම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා මට මේ කාලය ලබා දීම පිළිබඳවත්. ඔබතුමාට නැවත වතාවක් අපි සුභපතනවා ඔය ප්‍රධාන පුටුවේ ඉඳන් මේ පාර්ලිමේන්තුව හසුරවන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා.
බොහොම ස්තුතියි.
ඔනබර් වේලු කුමාර් you have 5 minutes.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මුලින්ම ඔබතුමාට සුභපතනවා මේ කාර්ය කරන්නට ධෛර්යය ලැබේවා කියා. இன்றைய மதுவரி தொடர்பான இந்த கட்டளை சட்டத்தின் திருத்தத்திலே உரையாற்றுவதற்கான சந்தர்ப்பம் தந்தமைக்கு நன்றி தெரிவித்துக் கொள்கின்றேன். குறிப்பாக நாங்கள் இன்று நடைபெறுகின்ற இந்த வரி அறவீடு தொடர்பான அறவீட்டுத் தொகையினது மாற்றங்களிலே கல்லினை போத்தலில் அடைப்பதற்குரிய உரிமம், அதேபோல தென்னம் பனை தொடர்பான அந்த கல்லினை தயாரிப்பது தொடர்பாக அந்த மரங்களிலிருந்து பெற்றுக்கொள்கின்ற போது அதற்கான அறவீடு தொடர்பான மாற்றங்கள் இங்கே குறிப்பிடப்பட்டிருக்கின்றது. குறிப்பாக எங்களுடைய நாட்டினது தேசிய வளங்களை கொண்டு தயாராகின்ற மதுசாரங்களிலே ஒன்றாக இந்த தென்னம் பனை சார்ந்த இந்த கல் உற்பத்தி காணப்படுகின்றது. குறிப்பாக கடந்த காலங்கள் முழுவதும் நாங்கள் காணுகின்றோம், இந்த நாட்டிலே இருக்கக்கூடிய சமூக அதேபோல கலாச்சார பல்வேறு சீரழிவுகளினது பின்னணியிலே மதுபான பாவனையானது பிரதான இடத்தை வகித்திருக்கின்றது. அதிலும் நான் குறிப்பாக குறிப்பிட வேண்டும், நாங்கள் பிரதிநிதித்துவம் செய்கின்ற மலையக சமூகத்தை பொறுத்தவரையிலே அதனுடைய பிரதான அந்த தலைமையகமாக இருக்கக்கூடிய நோரலியா பிரதேசம், அதேபோல பதுல்லை பிரதேசம், அதேபோல கண்டி பிரதேசம், இந்த மத்திய மாகாண பிரதேசங்களிலே குறிப்பாக தோட்டப்பகுதிகளிலே மதுபான பாவனையானது மிக அதிக மட்டத்தில் இருப்பதனை கடந்த கால புள்ளி விபரங்கள் எடுத்து காட்டுகின்றது. குறிப்பாக நாங்கள் இதனை தேடி பார்க்கின்ற போது 1980களிலிருந்து 90கள் 2000 வரையான இந்த 10-20 வருட காலப்பகுதியில்தான் இந்த தோட்டப்புறங்களிலே இத்தகைய மதுபான சாலைகளானது முளைத்திருக்கின்றது. குறிப்பாக சாராய விற்பனை கடைகள், அதற்கு மாறாக பியர் விற்பனை கடைகள், அதற்கு மாறாக நாங்கள் எடுத்தோமாக இருந்தால் கள்ளு தவறனைகள் என இந்த தோட்டங்களை மையப்படுத்தி ஆரம்பிக்கப்பட்டிருக்கின்ற பலது இருக்கின்றது. இதனது பின்னணியிலே இந்த 80கள் 90கள் காலப்பகுதியிலே இருந்த அரசியல் தலைவர்கள் அதே போல பாராளுமன்ற அங்கத்துவம் வகித்த பிரதிநிதிகள் இதன் பின்னணியிலே இருந்திருக்கின்றார்கள். அந்த காலகட்டத்திலே ஒரு பாராளுமன்ற உறுப்பினருக்கு இந்த தவறனைகளை அல்லது இந்த மதுபான சாலை திறப்பதற்குரிய இந்த அனுமதி பத்திரங்கள் அந்த காலப்பகுதிகளிலே பெற்றுக் கொடுக்கப்பட்டிருக்கின்றது. அவை அவ்வாறு பெற்றுக் கொடுக்கப்பட்டதனை அந்த பகுதியிலே இருக்கக்கூடிய வியாபாரிகளை பயன்படுத்தி அந்த வியாபாரிகள் இந்த தோட்ட மக்களை இலக்குப்படுத்தி இத்தகைய இந்த மதுபான சாலைகளை திறந்து வைத்திருக்கின்றார்கள். அவை தாங்களே தூண்டுதலாக இருந்துவிட்டு தாங்களே காரணமாக இருந்துவிட்டு இன்று அந்த மக்களை பார்த்து கை நீட்டி இங்கே இந்த பாவனை அதிகரித்திருக்கின்றது என்பது பார்க்கின்ற போது அந்த விடயத்தை செய்தவர்கள் தாங்கள் அதனை பொறுப்பேற்க வேண்டும், தாங்கள் வெட்கப்பட வேண்டும் என்பதனை இந்த இடத்திலே பதிவு செய்ய விரும்புகின்றேன். அதே போல ஏனைய பிரதேசங்களைப் போல் அல்லாமல் இந்த தோட்டப்பகுதிகளை எடுத்தால் கடை வீதியோ அல்லது மக்கள் நடமாட்டமோ இல்லாத இந்த தோட்டங்களுக்கு செல்லுகின்ற பாதையினது அந்த ஆரம்ப பகுதிகளிலே இந்த மதுபான சாலைகள், சாராயக் கடைகள், பியர் கடைகள், கள்ளுத்தவரணைகள் திறக்கப்பட்டிருக்கின்றது. அவை அங்கே பாடசாலை செல்லுகின்ற பிள்ளைக்கு தனக்கான ஒரு எழுதுகருவியை பேனா பென்சிலை வாங்குவதற்கு ஒரு கடை இல்லை, ஒரு மருந்து பொருளை அவசரத்துக்கு வாங்குவதற்கு ஒரு கடை இல்லை, ஒரு அவசரத்திற்கு மருந்தெடுப்பதற்கான ஒரு டிஸ்பென்சரி இல்லை, ஆனால் தனியாக முளைத்திருக்கின்ற சாராய கடைகள் இருக்கின்றது. அவை காலையிலே விடிய காலையில் வருகின்ற போதும் சரி, பாடசாலை விட்டு செல்லுகின்ற போதும் சரி, அல்லது மாலையிலே வேலை விட்டு செல்லுகின்ற போதும் சரி, ஒவ்வொரு நாளும் இந்த கடையை தாண்டி வந்து போகக்கூடிய பெருந்தோட்ட தோட்டங்கள் தான் அதிகமாக இருக்கின்றது. அவை கௌரவ அமைச்சர் அவர்களுக்கு தோட்டப்பகுதியில் இருக்கின்ற இந்த மதுபான விற்பனை நிலையங்களினது அந்த அமைவிடங்கள் தொடர்பாக, அவை நிறுவப்பட்டிருக்கின்ற இடங்கள் தொடர்பாக உங்களுடைய கவனத்திற்கு எடுத்து அது தொடர்பான நடவடிக்கைகள் எடுக்கப்பட வேண்டும் என்பதை கேட்டுக்கொள்கின்றேன். அதே போல இந்த கள்ளுப்பாவனையிலே அதிக கள்ளுப்பாவனை நடைபெறுகின்ற பிரதேசமாக மலையக பிரதேசம் இருக்கின்றது. கடந்த அரசாங்கமானது இந்த தேசிய இந்த உற்பத்தியை ஒரு 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 தேசிய அந்த தென்னை மரத்திலிருந்து பெறுகின்ற அந்த உற்பத்தியை செயற்கையானதாக மாற்றி பல்வேறு ரசாயன பதார்த்தங்களை கொண்டு தயாரிக்கின்ற உற்பத்தியாக அந்த உற்பத்தியை மாற்றிவிட்டது. இந்த நிலையிலே இதனை அதிகமாக பயன்படுத்துகின்ற இந்த பகுதியிலே இருக்கக்கூடிய மக்கள் பல்வேறு பாதிப்புகளுக்கு உள்ளாகி இருக்கின்றார்கள். அவை கடந்த காலத்தில் இதனை நன்னிலைப்படுத்துவதற்காக தாங்களுடைய முன்மொழிவிலே எடுக்கப்பட்டிருக்கின்ற நடவடிக்கை தொடர்பாகவும் நான் நன்றி தெரிவித்துக் கொள்கின்றேன். அதே போல தொடர்ந்து இந்த உற்பத்தியினது நியமம் தொடர்பாக, இந்த உற்பத்தியினது தரம் தொடர்பாக ஆக்கப்பூர்வமான வகையிலே உங்களுடைய கவனம் செலுத்தப்பட வேண்டும் என்பதும், அதே போல மதுபான சாராயம் போன்ற உற்பத்திகளினது வரியறவீடு தொடர்பாக, அதனது எண்ணிக்கை தொடர்பாக இருக்கின்ற நிலைமையும், கல் உற்பத்தியிலே வந்து அதனுடைய பதிவுகள் எண்ணிக்கைகள் தொடர்பாக கவனம் செலுத்தப்படுவதில்லை, அதிலே ஒரு சிறு அளவான அளவுக்கு மட்டுமே வரி செலுத்தப்படுகின்றது, எஞ்சியவை வரியற்றதாக இந்த கடைகளுக்கு வந்து போகின்றது என்பதனையும் இந்த இடத்தில் தெளிவுபடுத்தி அது தொடர்பாகவும் உங்களுடைய கவனம் செலுத்தப்பட வேண்டும் என்பதை குறிப்பிட்டு, மலையக சமூகத்தினுடைய விடிவுக்கு மாற்றத்திற்கு இந்த மதுபான சாலைகளினது நிலையம் தொடர்பான செயற்பாடு தொடர்பான கடுமையான நடவடிக்கை எடுக்கப்பட வேண்டும் என கேட்டு விடைபெறுகின்றேன். நன்றி.
Thank you. Item number 1, House agrees. Item number 3, House agrees.
Aye.
Item number 4, House agrees.
Aye.